හොඳට දැනගන්න ඕනේ දැන්. අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ ඉතලා වචන වල තේරුම් දැනගන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇහිටි නොදැනීම. ඇත්ත ඇහිටි නොදැනීම කියන්නේ මොකද? දුක්ඛය ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධය ඥාන, දුක්ඛ නිරෝධාන ප්‍රතිපදා ඥාන. චතුරාර්ය සත්‍ය නොදන්නාකම, නොදකිනකම කියන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. දැන් මේ අර්ථය නෙමෙයි උගන්වන්න දෙන්නේ. චතුරාර්ය සත්‍ය නොදන්නාකම තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකේදද? චතුරාර්ය සත්‍ය නොදන්නාකම. සංඛාර. සංඛාර කියලා කියන්නේ කර්ම. එතකොට කාය සංඛාර, වාචි සංඛාර, චිත්ත සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිච්ඡ සංඛාර. එතන මේ හයම අයිතින කර්ම ධර්මයට හිතනවා, හිතන බව, කරන බව, කියන බව. සිතින් කියින් කිරින් කියන තුන කර්මයි. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිච්ඡ සංඛාර. තින් කියනවා නම් ඒක කර්ම. කුස අකුසල් කියනවා නම් පව් කියලා කියනවා නම් ඒකත් කර්ම. ආනිජ්ජාග සංකාරක ආනිජ්ජ කියලා කියන්නේ කුසල අකුසල තරම් ප්‍රකට නැහැ. නොසෙල්ලෙන ස්වභාවයෙන් කියන ඕකද පෙන්න අරූපාවචර ධ්‍යාන. අරූපාවචර කුසල තමයි ආනිජ්ජාග සංකාර. නොසෙල්ලෙන මට්ටමේ කර්ම ඒක ප්‍රකට නැහැ. මේ වගේ කුසල අකුසල වගේ වෙනස් වෙන්නේ වේගින් එහාට. දැන් අපිට අකුසලයේ වලකල කුසලයේ පතු කරගන්න පුළුවන්. කුසලයේ යට කළ අකුසලයක් ගන්නවා. ආනිජ්ජාදි සංඛාරයෙන් හිතුම වෙලාවට වෙනස් කරන්න බෑ. නොසෙල්ලෙන ස්වභාවයෙන් තියෙන්නේ. ඒ නිසා ඊතසියුම් ස්වභාවයෙන් තියෙන්නේ. එහෙනම් ආනිජ්ජාදි සංඛාර කියලා කියන්නේ අරූපාවචර මට්ටමේ කුසල. පුඤ්ඤාදි සංඛාර කියලා කියන්නේ රූපාවචර මට්ටමේ සහ කාමාවචර මට්ටමේ කුසල. නැත්තම් තින් අපුඤ්ඤ විසංකාර කියන්නේ දස අකුසල ටික ඒක කාම භූමියේ විතරයි තියෙන්නේ. එතකොට සංඛාර කියලා කියන්නේ කර්ම කුසල සහගත හෝ අකුසල සහගත හෝ ආනිජ්ජ සහගත සිතින් කියින් කිරීම ඔක්කොම කර්ම. සිතින් කියින් කිරීම කරනවා නම් ඒවා කර්මම වෙනවා. සිතන කියන කරන මොනවද? පුඤ්ඤ කුසල සහගත හෝ අකුසල සහගත හෝ ආනිජ්ජ සහගත සිතින් කියින් කිරීම තමයි කර්ම කියලා කියන්නේ සංකාර කියලා කියන්නේ. මොන සංකාර? විඥාන කියලා කියන්නේ විඥානන ලක්ෂණය. විඥානන ලක්ෂණය කියන්නේ දැනගන්නවා කියන ගති. අපිට යමක් දැනගන්න පුළුවන් නේ. ඒ දැනගන්නවා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. මේ හිතේ හැකියාව. විශ්වයේ තියෙන සිත නැමැති ධර්මතාවයේ හැකියාව. චින්තෙන්ති විජානන්තිති චිත්තං. හිතන්නේ දැනගන්නේ සිතයි. හිත කියනකොට තියෙන එකක් නෙමෙයි. හිත කියනකොට විඥානය කියනකොට තියෙන එකක් එහෙම නෙමෙයි. ක්‍රියා මාත්‍රයක්. හොඳට දැක්කද? දැන් අත උස්සනවා කියනක අත පාදවනවා කියනක ක්‍රියාව. අත උස්සන ක්‍රියාව තියෙන්නේ නැහැ. තිබිය හැකි බවකුත් නැහැ. අපි අතීසීම ඇති බවකින් කතා කරනවා. නමුත් නතර වෙලා තිබුණු අතීසීම කියලාවත් නැහැ නේද? ක්‍රියාවක් කියන්නේ කරන දෙයක්, කරන. එතකොට හිත කියන්නේ ක්‍රියා මාත්‍රයක්. විතරම හිතනවා. දැනගන්නවා. වගේ ඒ හිතින් දැනගැනීම ක්‍රියාව හඳුන්වනවා. එතකොට ඇහැට රූපයක් ගැටුනහම දැනගන්න පුළුවන් ගතියට කියනවා චක්කු විඥාන. චක්කු විඥාන කියලා එකක් දකින්න එපා. දැනගන්න පුළුවන් බව තමයි. දැනගන්නේ මොකද්ද? ඉදිරියට හු නාම රූප දෙක. රූපයයි නාමයයි දෙක තමයි දැනගන්නේ. නාම රූප වචනය. දැනගන්න බව. එතකොට හිතන බව. ශබ්දයක් ඇහුණා කියලා අපි දන්නවා නේද? ඒ දන්නවා කියලා කියන්නේ ඒ තමයි විචාරණ ලක්ෂණය. විචාරණ. මෙතෙන්දී විඥානයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමම උපදවල තමන්ටම දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි මේ හිතේ තියෙන දක්ෂම ගති ඕ ගතියට රැවටෙන. දැන් මේ බල් දෙකකට පුළුවන් එයාම එකකින් එළියක් දීලා එයා ඒ එළියෙන් එයාම පේන්න හදන්න පුළුවන්. දැන් අඳුරේ තිබුණොත් ඔය ලයිට් එක උතන තියෙනවා කියලා අපිට පේනවනේ. තනියි කරුවල වෙලාවට නෑ. එයාම එළියක් දැම්මහම ඒ බල් දෙකෙම එළියක් එනවා. ඒ බල් දෙකෙම නිපදෙන එළියෙන් බල් දෙක පේන්නේ නැති ඊළඟට. පේනවනේ. ඒ වගේ හිතට පුළුවන් හිතෙන්ම යම් දේවල් උපදින හිතෙන්ම දැනගන්න. එයාම උපදින යාට දැනගන්න. අපි හිත හිත ඉන්නවා කියන්නේ අපි මේ හිතනවා අපම දැනගන්නවා අර බල්බේකේ ක්‍රියාව වගේ. ඒ හින්දා නමුත් ඔය ඒ චිත්ත රක්ෂණය නොදන්නකොට අපිට හිතෙන්නේ බාහිර දේවල් දැනගත්තා කියලා. දැන් අපි gedara කියලා හිතන්නකො හිතේ මේ හිතෙම හිතේ gedara කියලා හිතටම gedara සිහි වෙච්ච බව අහුවෙනවා. ඒ චිත්තයයිසිකේ ක්‍රියාව නොදන්නකොට කෙලෙතේ තමයි බාහිරට එනවා බවේ. බහැර තියෙන එකක් කියන ගතිය පෙන්වන එක කෙලෙසි. දැන් රහතන් වහන්සේලාට gedara කියලා හිතන්න පුළුවන්. හිතන එක දැනගන්න පුළුවන්. නමුත් එහෙම පෙන්වන ගතිය නෑ. වෙනස ඉච්චන. දැන් අපිට මේ හිතන එකේ දෝෂේ නෑ. හිතන එක දැනගන්න එකේ දෝෂේ නෑ. හිතන්න පුළුවන් ඕන තරම්. දැනගන්න පුළුවන්. හිතලා දැනගත්තට බාහිර තිබුණ දෙයක් හිතුවා කියන ගැරන්ටි එක නෑ. රහත් වුණා කියලා කියන්නේ හිතන්න බැරි කම නතර වුණා නෙමෙයි. යමක් හිතනකොට බාහිරේ පෙන්න නැති මොඩකමයි ඇති උනේ එතන. භවය යටහරන. දැන් පුතිය කියලා අපි සිහි කරුවොත් බලන්න සිහි කරනකොට සිහි කරන දේම අපි දැනගන්නවා කියලා අපිට අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන වෙන කොහේ හරි එක. නේද? එතකොට රහතන් වහන්සේ සිහි කෙරුවේ හැටි දැනගන්න පුළුවන් අර බාහිරට උලුක් වෙලා හිත උලුක් වෙලා පෙන්නන ගතියයි නැත්තේ. මේ කෙලෙසුන් කැපුවේ ක්ලේශ පරිණිවන් කියන්නේ ඒකයි. ඉතින් මෙතෙන්දී මේ ඒ මොකද මේ විඥාන ලක්ෂණ විඥානය කියලා කියන්නේ දැනගන්න බව. එතකොට ඒ හිත හැම වෙලාවෙම පටිච්ච සමුප්පන්නයි. එක හිතක් එහෙම තියෙනව නෙමෙයි. යකඩ කෑලි දෙකක් ගැටුනහම සද්දේ ඇති වෙනවා වගේ. ඒ ඇති වෙන සද්දේ මේ යකඩ කෑල්ලේ තිබුණෙත් නැහැ, මේ යකඩ කෑල්ලේ තිබුණෙත් නැහැ, වටේ තිබුණෙත් නැහැ, පෙර නොතිබීම හටගන්නවා වගේ. ඇහත් රූපියක් දෙක නිසා හිත කියන එකක් උපදිනවා. උපදින හිත නම් කරනවා ඒ ඇහි මේ නම. ඒ දෙන්න වෙනකොට ඒ හිත දෙක නිරුද්ධ වෙනවා ආයේ ඒ හිත මේ ඒ හිත තියනවා හෝ ඒ හිතේ પરම්පරාවල් යනවා හෝ එහෙම එකක්. කන ශබ්දයක් නේ දෙක නිසා සිත උපන්නා සිත කියන්නේ දැනගන්න පුළුවන් බව උපදිනවා. ඒ දෙක නැති වෙනකොට ඒ දැනගන්නේ නැහැ. ඒකයි ඇහැ මුල් කරගෙන රූප දැනගන්න පුළුවන්. කන මුල් කරගෙන රූප දැනගන්න බැහැ. ඒ දැනගන්න එක කියන්නේ ශබ්ද දැනගත්තා. ඒ දැන ගැනීම නම් කරනවා අර ආලම්බන. ගන්ධයයි දැනගත්තේ. ගන්ධ දැනගන්නයි. රස දැනගන්නයි. එතකොට විඥානය කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. අපි මේ භාවනා කරනකොට පිරිසිදු කරන්නේ මේ මනෝ විඥාන. හිත වඩනවා කියලා කරන්නේ තොතන. කෙනෙක් නිදා ගන්නවා, කතා කරනවා, යනවා, එනවා, ගහනවා, බයිනවා, ඔය හැම එක හැම වැඩක්ම කරන්නේ මනෝ විඥාන කියන පිටේ. මනෝ විඥාන මතේ මනස. ඉතින් මේ කය ඔසවන්නේ හරි කියන්නේ හරි කරන්නේ හරි චක්කු විඤ්ඤාණ කියන හිතෙන් කරන්න පුළුවන් රූපයක් පෙන්වන ගතිය විතරමයි. ඒකද හොඳට දකින්න ඕනේ චක්කු විඤ්ඤාණය කියනකොට හැම වෙලාවෙම යම් වස්තුවකට සීමා වෙලා පෙනෙන ගතියෙන් බලන්න. චක්කු විඤ්ඤාණය කියනකොට දැනගන්න ඕනේ ඒ කියන්නේ මේ පොදු මනසින් බලන ගතිය නෙමෙයි. පේන ගතිය නෙමෙයි. දැන් මම මෙහෙම මේ දිහා බැලුවොත් ඔන්න බලන්න ඕන චක්කු විඥානයේ ස්වභාවය. ඒ කියන්නේ පරිත්තය යමකට සීමා වෙලා අපිට අහු වෙන ඕන දෙයක් පේනවනේ. ඒ තමයි චක්කු විඥානයේ කුත්ති. රූපයක් පෙන්වන ගතිය. දැන් මේ ඔක්කොගෙම අතහැරලා මේ දේ විතරක් දෙන්නනෝ. කියන ගතිය අන්න මේ වගේ මට්ටමකින් දතේ යුතු චක්කු විඥාන. චක්කු විඥානේ උපන්නා නම් හැම වෙලාවෙම වර්ණ රූපයක් අහුවෙලා ඉති කොහෙද? වර්ණ රූපයක් තමයි දැනගන්නේ චක්කු විඥානේ. ඒක පරිත්තයි හැබැයි. අප්‍රමාණ සිටිල්ලක් එහෙම නෙමෙයි. පරිත්තයි කියන්නේ යම් දෙයකට සීමා වෙලා තමයි අහන්නේ. සෝත විඥානේ කියලා කියන්නේ ශබ්දේ දැනගන්න පුළුවන් බව. ගාන විඥාන කියලා කියන්නේ ගන්ධේ දැනගන්න පුළුවන් බව. එතකොට පටිච්ච සම්පදායේ විඥාන කියලා කිව්වේ මොන හිත දැනගන්න පුළුවන් බව. ඉතින්දී චක්කු විඥානෙන් රූප දැනගන්න බව විතරමයි කරන්න පුළුවන්. වෙන කතා කරන්නවත් නටන්නවත් ඇලෙන්නවත් ගැටෙන්නවත් චක්කු විඥානේ මුකුත් නැහැ. මේ පේන දෙයට කැමති වෙන්නත් බෑ, පේන දෙයට අකමැති වෙන්නත් බෑ, මුකුත් බෑ චක්කු විඥාන. අත්පය බැදුව මිනිහෙක් වගේ. සෝත විඥාණයෙන් කරන්න පුළුවන් ශබ්ද අහන එක විතරමයි. ඒකෙන් ආය නටන්නවත් බලන්නවත් අහන්නවත් වෙන මුකුත් බෑ. අහන දේ අහනවා කියලාවත් ඊට පස්සේ ඒවා රාග දේශ මොහොවත් එහෙම නැහැ. එතකොට ඇහෙන මට්ටම විතරමයි සෝත විඥාණයෙන් කරන්නේ. ගහන විඥාණයෙන් කරන්නේ ගඳ සුවඳ දැනෙන බව විතරමයි. ආය වෙන පුට්ටිවල මුකුත්ම කරන්නේ. ජීවහා විඥාණයෙන් කරන්නේ රස දැනෙන බව විතරමයි. දැන් රසක් නැත්තම් මෙලොවේ ජීවහා විඥාණය නැහැ, දිවත් නැහැ. ඉතින් හරිද? එතකොට කාය විඥාණයෙන් කරන්නේ කායට ගැටෙන යමක් දැනගන්නවා විතරමයි. මනෝ විඥාණයෙන් හැම දෙයක්ම කරන්නේ. හරිද? එතකොට විඥානය කියලා කියන්නේ ඒකට. නාම රූප කියලා කියනකොට හොඳට දැනගන්න ඕනේ අත්ති නාමං අත්ති රූපං කියලා. නාමයකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. නාමය කියලා කියන්නේ මොකද්ද? මේ වේදනා සංඥා සංඛාර. අපි විඳින බවක්, හඳුනන බවක්, හිතන බවක් තියෙනවානේ. මේ විඳින හඳුනන කල්පනා කරන විඳින කියනකොට දන්නවද වේදනාව කියන්නේ මොකද්ද? දැන් මේ කෙනෙක් කිව්ව දැනව නේද ගතිය? ඒකට තමයි දුක් වේදනාව කියන්නේ. ටිකක් අමහිරි ගතියක්, අමනාප ගතියක්, අකමැති ගතියකින් ඇති වෙන විඳින්න පුළුවන් බව තමයි දුක් වේදනාව කියලා කියන්නේ. වේදනාව කියලා කියන්නේ ආරම්මන රසං විඳwidetilde වේදනා, ආරම්මනක රස විඳින ස්වභාවයට රස විඳින්නේ හිතේ. ඒ කියන්නේ හිතක ඇති වෙන ගති. චෛතසික කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. චෛතසික කියලා කියනකොට හිත කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ බඩු පුරවල ගබඩා කාමරයක වගේ තියෙනවා කියලා හැම දකින්න එපා. දැන් අපිට හිතෙන්නේ කාමරයකට වීරි මුට්ටි ටිකක් අට්ටි ගැහුවා වගේ හිතේ චෛතසික යෙදিলা කිව්වහම නිකන් අමුතු කෑලි ටිකක් වගේ නැහුවෙන් චෛතසික කියන එක දකින්න. චෛතසිකයන්ගේ ගති ගති ස්වභාව ඒක නික නපිකින් පැවිද්දෙක් කියලා කියන්න ගති ටිකක් තියෙන්න ඕනේ. මොකද්ද පැවිද්දෙක් කියන්න ගති ටික? කෙස් ටික නැති බවෙන් උපකාර වේවා. ඔන්න මේ ගති එහෙම තිබ්බහම සිවුර ඇති බවෙන් උපකාර වේවා. පටිජ වෙන විදිහකට ඔහොම කාරණා ටිකක් දැන් පැවිද්දා කියනකොට මෙයාගේ ගති ටිකක් තියෙන්නේ. කෙස් නැහැ. එතකොට රෙද්ද පුරවන්නේ මෙන්න මේ විදිහට. හදින කියලා එකක් අඳිනවා, ඒක අඳින්නේ මේ විදිහට. පටිය කියලා එකක් අඳිනවා, මේ විදිහට. යා කන්නේ වලඳනවා කියලා කියන්නේ ඒ කරන්නේ මෙහෙම. ඒකද පාත්‍රය කියලා එක කුටි ගන්න නැහැ ලෝකෙ වගේ. ඉතින් ඔය වගේ ගත ටිකක් තියෙනවා. එතකොට දැන් ඒ වගේ යමක් අපි දකිනකොට අපි නිකමට කියන්නේ චෛතසික කියනකොට දැන් මෙහෙම බලන එක දිහා නිකන් ගති ටිකක් බලන්න. දැන් මේ අරමුණ දිහාම බලනවා කියන ගතිය නොතිබුණොත් වෙන එකක් දිහා බල බල හිටින් මේක පේන්නේ නැහැ. එහෙනම් ඔන්න తත්‍ර මජ්ජත්තා. ඒ අරමුණේ මධ්‍යස්ත බව තියෙනවා. ඈ එතකොට මේ අරමුණේම රැඳිලා ඉන්නවා කියන ගතිය තියෙන නිසානේ පේන්නේ. ඔන්න ඒකක් ගතා. මේක බලන්න ඕන කියන ගතියට තියෙන වීරිය දැන් මේ උත්සාහවත් වෙන ගතිය මේ ගති ටිකට තේරුම් ගන්න චෛතසික කියලා කිව්වේ මේ චෛතසික කිය මේ ගති ටිකේ සංකලනය තමයි හිත කියලා එකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔය ගති ටික තමයි ඔක්කොම හිත කියන්නේ. ඒ කියන්නේ ගති ටිකෙන් තොර හිත කියලා එකකුත් හිතෙන් තොර ගති කියලා එකකුත් නැහැ. දැනගන්න වෙන්නේ ඔය ගති ටිකමයි, ඔය ගති ටික නිසාමයි දැනගත්තා. තේරුණා මේ කියන්නේ. ඒ වගේ චෛතසික කියලා කියන්නේ අන්න ඒක. එතකොට ඒ චෛතසිකයක් තමයි, ඒ වගේ ගතියක් තමයි හිතක ඇති වෙන ගතිය තමයි වේදනාව කියන්නේ විඳින්න පුළුවන් බව. දැන් මෙහෙම මෘදු විදිහට ගහනවාම ඇති වෙන වේදනාව. ඒක කියන මොකක්ද? සැප වේදනාව, සුඛ වේදනාව. එතකොට දැන් අපිට මේ පොළොව දිහා බැලුවාම ලොකු සැපකුත් නැහැ දුකකුත් නැහැ. ඔතන තියෙනවා මේ වේදනාවක්, නමුත් ඒක උපේක්ෂායි. ප්‍රකට නැහැ අපිට දුක් බවක්වත් සැප බවක්වත්. ඔන්නෝයි වේදනාවක් නාමයි. සංඥාව කියලා කියන්නේ හඳුනනවා. යමක් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි කවුරුහරි මිනිස්සු කැපෙන් ගන්නේම ඇයිද නැනකොට දන්නේ නැහැ, මුකුත් මතක් වෙන්නේ නැහැ විතරයි. කල්පනා කරන මොකද අඳුනගත්තේ නැහැ තව. කියලා යමක් හඳුනා ගන්න පුළුවන් ගතිය. හැදෙදුව හඳුනන්න පුළුවන් ගතිය කියලා ගතියක් තියෙනවා හිතේ. වස්තුව. ඈත ඉඳලා එනකොට මොකද මේ සංඥාව ප්‍රකට නැහැ. මම මේ කියන්නේ හඳුනා ගන්න ලක්ෂණ. තව ඕකට මම කිව්වේ මේ හඳුනා ගන්න සංඥා. එතකොට අන්න අම්මයි තාත්තයි කියලා හඳුනනවා. ඒක තමයි හඳුනනවා කියලා කියන්නේ. එතකොට මේ හඳුනා ගන්නවා කියන එක අම්මා තාත්තා කියලා හඳුනා ගන්න එක නෙමෙයි. ඒ සංඥාවගේ විපාකේ විවාහය. ඒ සංඥාව පෙන්වන්න ක්‍රමයක් නැහැ සංකාරයෙන් තොරව. නමුත් සංකාරයෙන් විවාහයෙන් බැහැර කළ සංඥාව දතේ. අම්මා තාත්තා කියන එක මානසිකාරයේ සංඥාව නෙමෙයි, හඳුනීම නෙමෙයි. හඳුනා ගත්තාම මේ හැඳින්වීම දෙක එකට තියෙනවා. අම්මා තාත්තා කියලා හිතනවා, හිතන එක සංකාරිතයි අයි. එතකොට නම් හඳුනා ගන්න බව තමයි තමයි. ඊට සංකාරය කියලා කියන්නේ හඳුනාගත් දෙයට හිතනවා. හඳුනා ගත්තාම මේ කරෝලිස්නේ, මේ මුදියන්තනේ, මේ අම්මනේ, මේ තාත්තනේ, මේ හාමුදුරනේ කියලා හිතනවා. හිතනවා. ඔය සංඥාව සහ සංකාරය වෙන් කළ දකින්න මම ඔය පොඩි උපමාවක් කියනවා. අර කුංචි ළමයි ඉන්නේ මාස 6-7 ළමයි. ඔය ළමයි අඬනකොට අම්මලා තාත්තලා අර පාට පාට කිලින් කිලින් ගා කැරකින පාට පාට එකක් උඩින් එල්ලනවා. දැන් මේ ළමයා අර සද්දේ අර පාට පාටයි නිසා බලාගෙන ඉන්නවා. තේනවා. නමුත් මේ නිල්ලේ මේ කහය කියලා නම් කරන්න දන්නේ නැහැ. නමුත් පාට පේනවනේ. ඒ පෙනෙන ලක්ෂණය තමයි සංඥාව. ඒ සංඥාව වර්ග කරපු විවහාරය තමයි මේ කහ පාට, නිල් පාට, අතු පාට, රෝස පාට කියන්නේ විවහාරය. එතකොට විවහාරයේ තියෙන්නේ හඳුනන විදිහට. යතහායතහනං සංජානාති තථාතනෝහන යම් යම් ආකාරයකට හඳුනායිද ඒ ආකාරයට විවහාර කරනවා. එතකොට වෝහාර වේපක්ඛම් වික්කේ සංඥා වදා මාන්නේ විවහාරයේ සංඥාවගේ විපාකේ කොට කියන්නේ සංඥාවගේ විපාකේ තමයි කල්පනා කරනවා. දැන් අපි හිතාගෙන නිල්පාත කහපාත කියන්නේ සංකාරය කියලා. නිල්පාත කහපාත කියන්නේ සංඥාව කියලා. නිල්පාත කහපාත කියන්නේ සංකාරය. අර ඒවල කිව්වේ. එතකොට අන්නේ ඒ වගේ අම්මා තාත්තා අයියා නිල් කහ කියලා හිතපු ටික සංඛාරය. ඒව හිතේ යම් හැඩතලයක් මුල් කරගෙන නම් වර්ණගතනක් මුල් කරගෙන නම් ඒ තෙවුණු ගතිය තමයි සංඥාව. එතකොට මේ කයට සැප හෝ දුක් වශයෙන් දැනෙන ගතිය තමයි වේදනාව. තුල් නාමං කියලා කිව්වේ ඔය වේදනා සංඥා සංඛාර කියන ටිකට. පටි සම්පාලි නාම රූප කිව්වේ. එතකොට අත්ති නාමං කියලා. ඒ කියන්නේ අපි හිතෙන් යමක් හිතනවා කියලා කියන්නේ නාම. මේ කය ඇතුළු කරගෙන සිත් උපදිනවා කියලා කියන්නේ නාම. එතකොට මේ ඒ සිතක තියෙන නාම ධර්ම තමයි නාම. රූප කියනකොට ජාති දෙකකින් දත යුතුයි. මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මේවත් රූපයි. හිත පවතින හෘදේ වස්තු රූපයක් තියෙනවා, ඒ රූපයත් රූපයි. එතකොට නාම රූප කියනකොට කෙටියෙන් දත යුතුයි, අපි යමක් සිහි කරලා හොයාගෙන යන ගතියක් දත යුතුයි. මේ කය සවිඥානික බවත් ඇති. නාමේ නාම රූප ආදී භාග මිශ්‍රණයි. දැන් අර පෙන්නන්නේ පුංචි ළමෙක් වැඩෙනවා කියලා කියන්නේ නාම රූප දෙක තමයි වැඩෙන්නේ. කනගුණ ආහාර නිසා රූපේ වැඩෙනවා. ඒ ආයතන වලින් එන්නේ අද්දකින් ලැබෙන නිසා චිත්තචෛතසික වැඩෙනවා. චිත්තචෛතසික වැඩෙනවා කියන්නේ අද හිතපු එකට වඩා හිත හිතන්න පුළුවන් යමක් කියලා. කර්ම ටිකක් තියෙනවා. ඒක වඩා තව කර්ම ටිකක් තියෙනවා. ඒක වඩා තව කර්ම ටිකක් තියෙනවා. මේ නාම රූප දෙක තමයි වැඩි වෙන්නේ. පුද්ගලයෙක් වුණා ළමෙක් හැදුවා කියලා කියනකොට නාම රූප දෙක තමයි වැඩි වෙන්නේ. තේරුණා නේද? එතකොට සලායතන කියලා කිව්වේ මේ ආයතන 6. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට ස්පර්ශය කියලා කිව්වේ ඇහැට රූප ගැටෙනවා, කනට ශබ්ද ගැටෙනවා, නාසයට ගන්ධ ගැටෙනවා, දිවට රස ගැටෙන බවට. ඔය ගෝලයේ කවුරුත් නැම තනියම දුක කියන්නේ. මොකද ඒක නවාරුමාරු වගේ එහෙ බලනවා මෙහෙ බලනවා. දෙත් කෙලින් කොණ්ඩ පහ දාලා ඉන්නවා. එතකොට දැන් මං අහනවා කොහොම වන්ද අඳුරුකද කිව්වේ? ඈ ඉස්පර්ශය. මොකද ඉස්පර්ශ කියලා කිව්වේ? ඉස්පර්ශ කියලා මොකද ඉස්තර කියන්නේ? එතකොට යන්තම් රහඳුරු බේරුවානේ. ඒ කියන්නේ සවිඥානික ඇහැට රූපයක් ගැටෙනවා. එතකොට ස්පර්ශය. සවිඥාන කාණ්ඩ කන්දයක් ගැටෙනවා ස්පර්ශය. එතකොට මුලින්ම තියෙන්නේ මේ භවංග මට්ටමේ ස්පර්ශය. තියෙන්නේ. මේ ස්පර්ශයේ දෙයාකාරකින් හඳුන්වනවා පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්ස කියලා. රූප ගැටිලා එන ස්පර්ශයට පටිඝ සම්පස්ස. නාම ධර්ම අරමුණු කළා පිටතට යන එකද කියනවා අධිවචන සම්පස්සය කියලා. මේ නගරයක් වගේ පිටේ ඉඳන් ඇතුළට එන කට්ටියකුත් ඉන්නවා, ඇතුළේ ඉඳන් පිටට යන කෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ යන්නේන ද්වාරය තමයි ඈකම් දිවනවා කියන ශරීරය කියන්නේ. දැන් අර සතිපට්ඨාන කියන්නේ සිහිය සිහිය දොරටු බලලා ඉන්නවද නැද්ද? මේ යන්නේ නැහැ ඇතුල් වෙන යන්නේ නැහැ. පටිඝ සම්පස්සය කියන්නේ ඇහැට ගැටිලා ඇතුළට එනවා. අධිවචන සම්පස්සය කියන්නේ ඇතුළේ ඉන්න ගැටි යනවා. එතකොට මේ දොරටු හයේ ඉන්දෝනේ හොර බලු එහෙම ගෙනියන්න පුළුවන්. ඒ හින්දා මේ නීති විරෝධී හොර බඩු වගේ තමයි රාග දේශ මොහ. මේ වගේ ඇතුළට ගෙනල්ලා මේ කුඩු පුනනවා වගේ ඇතුලේ ව්‍යාපාර ගෙනියන්න දෙන්නත් හොඳ නැහැ. ඇතුලේ තියෙන වටිනා දේවල් හොරු අරගෙන යන්නත් පුළුවන්. ඒ හින්දා හොඳට කල්පනාගෙන ඉඳුණ ඇතුළට ගන්නකොට නරක දේවල් නොගන්නත් ඇතුලේ යනකොට හොඳ දේවල් නොගෙනියන්න අහකට යන්න නොදෙන විදිහට. මේ විදිහට හොඳට දිහින් ඉන්න ඕනේ. එතකොට මේ ස්පර්ශ කියනකොට දත යුතුයි ඇතුළට එන අය පිටට එන අය අධ්‍යයන සම්පස්සේ පටික සම්පස්සේ කියලා. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පහට කියනවා පටික සම්පස්සේ ගැටිලා ගැටෙන ගැටීම් සහිත ස්පර්ශය. අදි වචන කියලා කියන්නේ නාම කියන්නේ. අදි වචන සම්පස්සේ කියන්නේ නාම ස්පර්ශය, නාම ධර්ම ස්පර්ශය. සිහි කරනවා කියලා අපි කියන්නේ නාම ස්පර්ශයක් කියන්නේ. විඳපු හඳුනපු කල්පනා කරපු දෙයක්ම සිහි කරන්නේ අපි. ධම්මායතනය කියලා කියන්නේ ඒකයි. නාම සම්පස්සය. නාම ධර්ම සිහි කරන්නේ. තේරුණා නේද? එතකොට පස්සපච්චය වේදනා. පටිඝ සම්පස්සය නිසා අපිට ඇති වෙන්න පුළුවන් මොකද්ද? සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථක. අධිවචනයේ සම්පස්සය නිසා සැපක් හෝ දුකක් හෝ ඇති වෙන්න පුළුවන්. මේකට කියනවා පස්සපච්ච වේදනා කියලා. එතකොට වේදනා පච්චය තමයි. හොඳට මේ වගේ නුවණ නොතිබුණොත් සැප වේදනාවේ පාගිය හැටිය. ඇලිලා ඉන්න කැමති. දුක් වේදනා පැටිගිය ඉවත් වෙන්න කැමති. තණ්හාව කියන්නේ දෙකෙන්ම තියෙන කැමැත්ත. මේකෙන් අයින් වෙන්න කැමති, මේකෙ ඉන්න කැමති, කාම තණ්හා, මේ භව තණ්හා, විභව තණ්හා කියන දෙකේ තව පැත්තක් වෙයි. භව තණ්හා කියන්නේ නැතර වෙලා ඉන්න කැමති, විභව තණ්හා කියන්නේ ඉවත් වෙන්න කැමති. හරිද? එතකොට උපේක්ෂාවේ අවිජ්ජාංශය තියෙනවා. එතකොට මේ තුන් දෙනෙක්ගේ ඇතුළේ උපේක්ෂාවේ නැතර වෙලා ඉන්න තියෙන කැමැත්ත තියෙනවා. උපේක්ෂාවේ මේ වැඳිලා ඉන්න කැමැත්ත තියෙනවා. තණ්හා මේ තුන් වේදනාව තියෙන තැනම ඇති වෙන කැමැත්ත තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් ඒක තමයි තණ්හා. උපාදානය කියලා කියන්නේ දැඩිව ගන්නකම් අල්ල ගන්න ගතිය, අසුරු කරන ගතිය, අත මොහරින ගතිය ගැටේ. අර මං කිව්වේ මොදට වෙන කෙනාගේ ගැන කිව්වනේ හරිද නේ? නේ? මොදට නැවක් කුඩු වෙලා මොදට ගැටුනොත් ගිලෙන්නේ නැති වෙන්න අපි ලී කෑල්ලක හරි රබර් කෑල්ලක හරි පොටේක හරි එල්ලිලා ඉන්නවනේ. ආන්ගේ ඉරිවෙන්න ගතියෙන් ගැටේදී උපාදාන. එල්ලිලා ඉන්න තරක අපු වතුරට වැටෙන්නේ නැහැ. වතුරට වැටෙන්නේ නැතුව වතුරට වැටීමට සාපේක්ෂව මේ ඉන්න කැරක්ක වෙනවා. කොටේට අමුතු ආසාව කියලා එකක් නැහැ. ජීවිතේ නිසා ඉන්නේ උපාදාන වෙන්නේ ජීවිත ආසාව තියෙන්නේ. ඉතින් මේ කොටේ අල්ලන්න කැමති නැත්නම් අතාරිනව නේද? එහෙම වුණොත් නුදුර වෙනවා නේද? ඉතින් ජීවිතයේ ආසාව නිසා උපාදානෙ ඉබේම යටි කරලා කියන එක තණ්හාව නිසා උපාදානෙ කියන එක එහෙම ගත යුතුයි. දැන් මේක අල්ලගත්ත වෙනමකුත් ඉඳගෙන තණ්හාව නිසා ජීවිතයත් හැදෙයි කියන බය. ජීවිතයේ දින කැමැත්ත නිසායි මේක ඇල්ලියා. නැත්නම් මේ කොටේ වලට නෙමෙයි මේ හැම එකක්ම අල්ලන්නේ. තණ්හාපච්චය උපාදානම් කියනකොට හොඳට දකින්ද තණ්හාව නිසායි උපාදානෙ තියෙන්නේ. මැරෙන්න තියෙන මැරෙන්න කැමතිද? මොහොතකට නෑ. ජීවත් වෙන්න කැමති නේද? ජීවත් වෙන්න කැමති නම් කරන්නේ මොකක්ද? මොකක් කරේ අල්ලගන්න වෙනවා. එහෙනම් දැන් අල්ලගත්තේ මොකක් නිසාද? කැමැත්ත නිසා, තණ්හාව නිසා නේද උපාදානෙ? ඉන්නේ වෙන අමුතු මුකුත් නෑ. උතන බලන්න හොද තණ්හාපච්ච උපාදාන. තණ්හාව නිසා උපාදානෙ තියෙන්නේ. කැමැති හින්දා අල්ලගත්තේ. කැමති නැත්තම් අල්ලගන්න උපාදානය දකින්න එන්නේ. එතකොට අද අපි උපාදානය කියලා දකින්න කෙනෙකුට වැරදි ඈ. අපි කියන්නේ නිකන් මේ මෙහෙම පේන දෙයක් හිතින් අල්ලනවා කියන්නේ මගේ කියලා ගන්න ගතියෙන් විතරයි වගේ. මගේ කියලා ගන්න ගතියෙන්නේ උපාදානයේ තියෙන්නේ ජීවිත ආසාවට සාපේක්ෂව. තණ්හාපච්චය උපාදානය කියන්නේ. මැරෙනවා කියන තැනටම තියලා දෙවිය යුතුයි. ඒක මෙහා ඒ කියන්නේ අවීචි මහා නරකයේ ගිනි ගන්න ගිනි දැවිල් දැල්ල එනවා නම් ඒක දැල්ලගන්නේ අපි නිතස උපාදානක. ඒක දුපාදානීය ධර්මයක්. උපාදානයට හේතයි. තණ්හාව තිබුණොත් ජීවිත ආසාව නොසිඳී තිබුණොත් උපාදාන වෙනවා කියන උපාදානීය යමක් අහු වෙනවා කියන එක නතර වෙන්නේ. උපාදාන නොවී ඉන්නවා කියන එක නතර කරන්න බැහැ. මෙතන තේරෙන්නේ උපාදානීය ධර්මයක් අහු වෙනවාමයි තණ්හාව තිබුනේ. එතකොට තණ්හාව ඇති වෙන්න නම් වේදනාව නැතිලා කියලා මෙහෙ මේ ටික ඉක්මෙන්ද වෙන උඩට. එතකොට දතු යුතුයි තණ්හාව නිසා උපාදානයි කියනකොට ඒ අර්ථය දතු යුතුයි. මොහොතට වැටිලා නැරෙන්න තියෙන බයින්ද ජීවත් වෙන්න තියෙන කැමැත්ත හින්දා යල්ලනදී නැත්තම් කොටේට තියන ආසාවට නෙමෙයි. කොටේ උන ගමද නෙමෙයි මේ රබර් කැල්ල උනේ වට නෙමෙයි. ඒක අල්ලවලා මෙයාට තියෙන තණ්හාව විසින් උපාදානය කරවනවා. කරවනවා කියන්නේ දෙනවා. වලක්වන්න බෑ ඒක. දැන් මේක රබර් මේක අසුචි ඕනේ නැහැ කියලා අතහැරවන්න බෑ. ආයේ හොඳ නරක විශ්චය නැහැ. මේ ජීවිතාස කොච්චරද කියනවා. පාවල වෙන කොට කැල්ල සම්පූර්ණ අසුචි පණුව ගහපු එකක් වෙන්න පුළුවන්. සමහරවිට බොහෝ කාලයක් වේගලා වේගලා තිබුණා අසුචි තත්ත්වයක් වෙන්න පුළුවන් පාවෙනවා. ඒත්
හගිනවා.
එහෙනම් තුන් වෙනානේ මලකඳක් වෙනවා. ඒ මලකඳක් වුණ පණුව ගහලා සිදි සිදි ඉන්න මලකඳක් පාවෙනවා. නගින්න කියේ අල්ලගන්න තියෙන්නේ. අල්ලනවා කියන්නේ අය කුණු වෙලාව නෙමෙයි මොනවා වුණත් මොකද ජීවිතයේ තියෙන තණ්හාව බලන්න කොච්චරද කියන්නේ කොහොමද ওই වගේ දැනගත්තද කියලා මයින්ඩ් එකේ අපි ජීවත් වෙ ඉන්න මත්තම තිබහම එච්චර ඒක බල නැහැ තණ්හා පත්‍ය උපාදාන කියන එක ඔන්න ආර්ධින්ද උපාදාන පත්‍ය බව අහුවෙලා තියෙන්නේ කොතනද කියන එක බලාගන්න දැන් කාම භූමියේ යමක්ද අහුවෙලා තියෙන්නේ රූප භූමියේ යමක්ද අහුවෙලා තියෙන්නේ අර භූමිය මේ ජීවිතේ පවතින්නේ උපාදානීය ධර්ම ටික උපාදානයේට හිත ධර්මතාව ටිකයි දැන් උපාදාන වෙලා තියෙන්නේ එතකොට උපාදානීය ධර්මතාව ටික බලන්න කාම භූමිය අනුෝගිය ටිකද රූප භූමිය අනුෝගිය ටිකද අරු භූමිය අනුෝගිය ටිකද දැන් උපාදානීය ධර්මතේ ඒක ගන්න තේරෙනද කියන්නේ දැන් මේ උපාදානයට අහු වෙලා තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටම නම් දැන් මේ කොහෙද කාම භවය එහෙම නැත්නම් රූපවචන මට්ටම නම් දැන් මේ රූප භවය අරුපවචන මට්ටම නම් අරුප භවය ජාති කියනකොට එහෙනම් ඒකෙන් දැනගන්න ආයෙත් උපදින්නේ උපදීම යාතේ සන්තේසං සත්තානං තම්මේ තම්මේ සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති කන්දානං පාතු භව ආයතනං පටිලාභෝ අයං චි ජාති ඒ සත්‍යයන්ගේ සත්තනිකායවල වල උපදින බව කන්ද ස්කන්ධයන්ගේ පහළ වීමක් ආයතනයන්ගේ ලැබීමක් මේ තේසන්තේසං සත්තානං තම්ම තම්ම සත්තනිකායේ ජාති උපදීම සංජාත මනාවිපදින කුසන ඕපපාතික වගේයි ඔක්කන්ති බැස ගැනීම වෞකසත වගේ නේ ඔක්කන්ති නිබ්බති ඒ පහළ වීමක් ඒ ප්‍රඥාන් වගේ නේ මේ කන්දාන පාතු භාව කන් ස්කන්ධයේ පහළ වීම ආයතනයේ ලැබීම ඔය ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දාන පාතු භාව කියන ඔය වචන ටිකෙන් එකම තැන නෙමෙයි කියන්නේ ජාතිය තමයි නමුත් කුණු මස් වැඩිවිල වගේ ස්කන්ධය පහළ වෙන අය ඕපපාතික උපදින අය මව කුසට දැස ගන්නවා අය වගේ කියන තැන් ටික ඔක්කොම අහු වෙන්න ඒ කියන්නේ අර සත්ව කොටස් හතරක් තියෙනවනේ මොකද ජලාභුජ සංසේදජ ඕපපාතික අණ්ඩජ කියන ඔය හතර දෙනාගේ ප්‍රභේද ටික තමයි මේකෙ තියෙන්නේ ජාතිය එන්නතු මේ එකම වචනේ අපි ඉන්න තැන මොකිනවනේ කන්දාන පහතු බව කියනකොට ස්කන්ධයන්ගේ පහළ වීම කියන දැන් මිනිස්යන්ගේ ස්කන්ධයන්ගේ පහළ වීම නෙමෙයි දැන් දෙවියෝ වගේ බ්‍රහ්මයෝ වගේ ගත්තාම ජාති හැටි හම්බෙන්නේ ඉතින් උපවතික උපදින ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවා වගේ ඒක අන්න ඒ වගේ ලක්ෂණ ටිකකින් තමයි මේ ටිකේ මේ නම් විනාශ හැටි දෙන්නේ ඒ කොහොම ගත්ත ජාති ඉපදීම කියන එක දත යුතු ඉපදීම දත යුතුයි මොකද්ද ජරා මරණය උපන්නව නැති ජාතස මත උපන්නොත් මොකද්ද නොමෙරීමක් නැහැ ජාතිය දත යුතුයි ජරා මරණය උරුම කරගත් දෙයක් හැටියට එතකොට ජරා මරණ කියනකොට දත යුතුයි හැම රැලි වැටිලා කෙස් තැහිලා කර්ම ඇහෙන්නේ ඇස්තේන්නේ මේ වගේ ඉන්ද්‍රිය අබල දුබල වෙච්ච ගතියෙන් දත යුතුයි ජරා මරණය ගත යුතුයි තේසන් තේසන් සත්තාන කාලක්‍රියන් මච්චු මරණ කියලා එක මට කලේ බෙරස නික්කේපෝ ජීවිතසින් දුපච්චේදු ජීවිතින්ද්‍රියගේ විඳින බවක් තියෙනවන මේ කලේබරයාගෙන් මේ රූපෙන් නික්මෙන බවක් තියෙනවන මරණය කියලා යමක් තියෙනවන ලෝකේ මරණය සම්මත කියලා යමක් තියෙනවන මච්චුයි කියලා යමක් තියෙනවන මෙන්න මේක තමයි මරණය ඉතින් ඒක තමයි මරණ හැටියට දකින්න වෙන පටිසම්පාදයේ මරණ කියලා කියන්නේ ලෝකයා මර දකින මරණ තියෙන්නේ මරණයම තමයි මරණ. මහලු බව කියන ලෝකේ අපි මහලු බව කියලා දකින සිද්ධියම තමයි මහලු බව. ජාතිය කියනකොට ඒ සත්වයන්ගේ ඉපදෙන හැටි මේ ළඟදී නම් ජාති. එළු ජාති ඉපදීම දකින්න උදව්වනවා නේද? ජාතිය දතේ. ඊට පස්සේ ඒ ජාතියේ ඉඳලා මේ පටිසම්පාදයේ අංග ටික ටිකයි මම විස්තර කළේ. තව ඕකෙදී තව අර්ථ වශයෙන් ජීවිතෙන් දකින්න කවුරු තියෙනවද? දැන්ට හැමෝටම පරිසම්පෝදේ කරුණු ටික තේරුම නේද? ඔක්කොම ටික. කමන්නේ එකක් දාගන්න. ඒක තමයි මම කිව්වේ මේ 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 කය සංඥානක වෙන බවයි මේ ආයතන තියෙන බවයි ඔක්කොම කියලා කිව්වේ. ඒ නාම රූප කියලා කියන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා කියන්නේ විඥානයේ දතුටි නාම රූපයේ ඵලයක හැම වෙලාවෙම ප්‍රෝති විඥානේ ප්‍රෝති විපාක කියන්නේ රූප ශබ්ද ගන්ධ ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ මෞපස. එතකොට ඒකද දකින්න මනෝ විඥාන මං කියුවේ අර චක්කු විඥාන සෝත විඥාන කියන ටික පෙන්නලා අනිත් විඥාන ඔක්කොම ටික මනෝ විඥානයෙන් කියන්නේ ප්‍රතිසන්දිත කියන එකත් ඒක මනෝ විඥාන විඥාන ලක්ෂණේ හිතන ලක්ෂණේ හරි නේද? අද තේනවා.